තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. බෞද්ධ හා මාධ්‍යාලය සමග ඒකාත්මික වෙමින් මෙම නොනිමි අතිර දුක් සයුරෙන් එතර වන්නට අප හා සමග සදහම් යාත්‍රාවට ගොඩවදිමින් රැඳෙන ඔබ වෙනුවෙන් අදත් බෞද්ධ රූපවාහිනිය කංකා විතරණී වැඩසටහන විකාශනය කරන්නයි මෙතැන් පටන් සූදානම් වෙන්නේ. සුපුරුදු පරිදි සමින්ද රණසිංහ මහත්මානන් මේ වැඩසටහන මෙහෙවන්නට සූදානම්. එවගේම මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට අද දවසේදී මේ ධර්ම දාණයට තම සදැහැති දායකත්වය ලබා දෙනවා මැයි මාස පළමුවැනි දින ජන්මදිනයේදී ඇති රනිල් රත්නායක මහත්මානන් සහ මැයි මාස 22 දින ජන්මදිනයේදී ඇති ගයානි තොලඹුගුල්ල මහත්මිය විසින්. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුනට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් සුජීවත්ව සිටින දෙමාපියන් තිදෙනාට ධර්ම අවබෝධය සැලසේවාත්, ඒ වගේම මියගිය MW උපතිස්ස පියාණන්ට පින් අනුමෝදන් කිරීම කියන ඒ පරමාර්ථයන් මුදුන්පත් කරගනු පිණිසයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ. ඔවුන්ගේ ඒ සියලුම සුවහපත් අරමුණු එලෙසින්ම සමෘද්ධිමත් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුපුරුදු පරිදි අදත් ධර්ම අවබෝධය ඔබට පසක් කර දෙන්නට මේ කංකා විතරණී වැඩසටහන මෙහෙවන්නට සමින්ද රණසිංහ මහත්මානන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු. තෙරුවන් සරණයි ඔබ සැමට. උතුම් මහා සංඝරත්නයේ අවසරයි. අද කාලයේ පවතින විශේෂ ගැටලු සම්බන්ධව පිළිතුරු ඇති නිසාත් මේ දානය සහ සරණාගමනය සහ භාවනාව අතර ඇති සම්බන්ධකම විශේෂයෙන් සඳහන් වන නිසාත් අප අදහස් කළා වේලාම සූත්‍රය පිළිබඳව යම් ප්‍රමාණයක් හෝ මේ කාලය ඇතුළත සාකච්ඡා කරන්න. මේ තිරයේ දැක්වෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතේ සීහනාද වර්ගයේ සංග්‍රහ වෙන වේලාම සූත්‍රය. භාගතුන් වහන්සේ එක් සමයක සවත්නුවර ජේතවනයේහි අනේපිඩු සිටුතුමා විසින් ඉදිකර පූජා කරන ලද ආරාමයේහි වැඩවාසය කරන සමයෙහි එක්තරා දිනයක අනේපිඩි සිටුතුමා භාගතුන් වහන්සේ වෙත එළඹෙනවා. එළඹිලා භාගතුන් වහන්සේට විශේෂයෙන් සකසලා වන්දනා කරලා එකත් පසක හිඳ ගන්නවා. එකත් පසක හිඳගත් අනාථපිණ්ඩික සිටුවරයා භාගතුන් වහන්සේ සිටුවරයාට භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් යොමු කරනවා. සිටුවරය තොපගේ පරම්පරාවේ දන් දෙනවද, තොපගේ කුලේ දන් දෙනවද කියලා අහනවා. එවිට මේ අනේපිඩි සිටුතුමා පිළිතුරු දෙනවා, ස්වාමීනි අපගේ කුලේ දන් දෙනවා, නමුත් එය ඉතාම රළු කාඩිහාල් වලට පමණක් ඉහලින් තියෙන බතක් දෙන්නේ කියලා ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය කරන්නේ අනේපිඩි සිටුතුමා සංඝරත්නයට දෙන දානය පිළිබඳව නෙමෙයි. ඒක විශේෂයෙන් අටකතාවේ සඳහන් වෙනවා. භාගතුන් වහන්සේ හොඳින්ම දන්නවා, භාගතුන් වහන්සේට සහ භික්ෂුන් වහන්සේලාට, භික්ෂු සංඝයා වහන්සේට අනේපිඩි සිටුතුමා ප්‍රණීත දානයක් දෙනවා සමකල්හි. නමුත් මේ අනේපිඩි සිටුතුමා කියලා නම පටබැඳෙන්නේ අනාථයන්ට දන් දෙන නිසා, දුගියන්ට, මගියන්ට, යාචකයන්ට දන් දෙන නිසා. ඒ දානය පෙරකල ඉතාම උසස් ආකාරයෙන් සිද්ධ කෙරුණත් මෙකල යම් ධන පරිහානියක් නිසා ඒ අනාථයන්ට දෙන දානය ඉතාම හිත නොසතුටු වෙන මට්ටමකට අඩු කරන්න සිද්ධ වෙලා තියෙනවා සිටුවරයාට ධන පරිහානිය නිසා, තාවකාලික ධන පරිහානියක් නිසා. ඉතින් ඒ ගැන තමයි භාගතුන් වහන්සේ මේ ප්‍රශ්න කරන්නේ. ඒ සම්බන්ධයෙන් සිටුවරයා ප්‍රකාශ කරනවා මේ රළු ආහාරයක් දෙන්නේ භාගතුන් වහන්සේ කියලා. ඒ පිළිබඳව තමන් සතුටු නැති බව භාගතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. සමහර කෙනෙක් මේ සූත්‍රයේහි අටකතාව බලන්නේ නැතුව හිතන්න පුළුවන් මේ සංඝරත්නයට දුන්න දානය පිළිබඳවයි මේ විමසන්නේ කියලා. ඒ එසේ නෙමෙයි. සංඝරත්නයට සමකල්හි තමන්ටත් වඩා හොඳින් දන් දුන නිසා තමයි දානපති, දායකෙක් කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ලූකංචේපි ගහපති දානං දේති පනීතංවා. රළු දානයක් දුන්නත්, ප්‍රණීත දානයක් දුන්නත් ගෘහපතිය එය සකසන් නැතුව දෙනවනම්, අගෞරවයෙන් දෙනවනම්, තමන්ගේ අතින් දෙන්න නැතුව අනුන් ලවා දෙනවනම්, විසිකරන්නාක් මෙන් දෙනවනම්, එහෙම නැත්නම් නිතර දන් දෙන්නේ නැත්නම්, එහි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, දානඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව දෙනවනම්, යම් යම් තැනක ඒ දානයේහි විපාක පහළ වෙනවද, උසස් ආහාරය පරිහරණය පිණිස සිත නැමෙන්නේ නැහැ, උසස් වස්ත්‍ර පරිහරණය කිරීම පිණිස සිත නැමෙන්නේ නැහැ, උසස් යාන පරිභෝගය පිණිස සිත නැමෙන්නේ නැහැ, උසස් වූ පංචකාම ගුණයන් පරිහරණය පිණිස සිත නැමෙන්නේ නැහැ, ඔවුන්ගේ යම් පුත්‍රයෝ හෝ අඹුවෝ හෝ දාසයෝ හෝ පේෂකාරයෝ හෝ කර්මකාරයෝ සිටිනවා නම් ඔවුන් කීකරු වෙන්නේ නැහැ, කන් යොමු කරන්නේ නැහැ, තමන් කියන වචනය තේරුම් ගන්න සිත පිහිටවන්නේ නැහැ. ඒට හේතුව කුමක්ද? ගෘහපතිය මේ සකසා නොකරන ලද කර්මයේ විපාකය මෙන්න මේ ආකාරයයි. දැන් මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනවා සකසන් නැතුව දෙනවා කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම ප්‍රණීත ආකාරයට ගෞරවයෙන් මේ භාණ්ඩ තේරීම, දාන වස්තුව තේරීම, පිළියල කිරීම, පිළිගැන්වීම ආදී දේවල් කරන්න ඇතිකම. ඉතින් අගෞරවයෙන් දීම, තමන්ගේ අතින් දෙන්න නැතුව කුඩා දරුවෝ ලවා, සේවකයෝ ලවා ඒ දන් දීම සිද්ධ කිරීම, මෙවැනි කාරණා නිසා සමහරු අනකරනවා විතරයි කියලා සඳහන් කරනවා. මේ කර්මඵල අදහලා දෙන්නේ නැතිකම ගැන මේ සඳහන් කරන්නේ. මේ විදියට දන් දුන්නොත් මෙතන සඳහන් වෙන්නේ මේ විදියට දන් දුන්නාම මේ නොයෙක් රසවත් භෝජන තමන්ට ඉදිරිපත් කරාම ඒ පිළිබඳව තමන්ගේ සිත නැමෙන්නේ නැහැ. අරන් යන්න මේවා ආහාරයට ගත්තාම රෝග වැඩෙනවා කියලා මේ අට කතාවේ සඳහන් කරුණු මම මේ පෙන්눔 කරන්නේ. නානග්ග රස සුගන්ධ සාලි භෝජනේ උපනීතේ නොඑක් සුඳ හැල්වලින් භෝජනය පිළියල කරලා ගෙනවහම හරතේතං රෝග වඩනං අරන් යන්න මේ රෝග වැඩෙන කෑම කියලා බැනලා යන්තම් මෙලුව එලවලුවක් සමග යේනවා තේනවා ඩාකේන යම්තම් එලවලුවක් සමග සකුණ්ඩක භත්තං ඒ කියන්නේ කුරුට්ට සහිත රළු බත් එහෙම නැත්නම් සුන්සහල් සහිත බත් සුන්සහල් කියලා හඳුන්වන බත් එහෙම නැත්නම් මේ හරියට තැම්බිලා නැති බත් සමහරු කියන්නේ මේ ඇටකුණා වෙනවා කියලා හරියට තැම්බිලා නැති බත් අමෘතය වගේ ප්‍රිය ආකාරයෙන් භෝජනයට ගන්නවා කියලා අට කතාවේ සඳහන් වෙන්නේ මේ වැරදි විදිහට දන් දුන්නාම ඇති වෙන ප්‍රතිඵලයක් ඒක. අද කාලේ නම් අපි හිතන්නේ මේ පොහොසත් වුණාම තියෙන දෙයක් මේ රළු ආහාර වලට ඇති වෙන කැමැත්ත. නමුත් බුදුදහම අනුව ඒ සිද්ධ වෙන්නේ පැරණි අකුසල් නිසා. කසී වස්ත්‍රාදී ඊටාම සියුම් වස්ත්‍ර ගෙනහල්ලා දුන්නාම අරන් යන්න මේ වස්ත්‍ර වැඩක් නැහැ. මේවා ඇඟේ තියෙනවද නැද්ද කියලාවත් දැනෙන්නේ නැහැ කියලා අඳින්න කැමති වෙන්නේ මේ පොල් මුල්වල කෙඳි වගේ රළු කෙඳි වලින් මහලා තියෙන වස්ත්‍ර කියලා විශේෂයෙන් සඳහන් කරනවා. නාලිකේර සාටක මූල තච සදිසානි කියලා සඳහන් කරන්නේ. එවැනි බර වස්ත්‍ර දුන්නාම මේ වැන්දාම නම් ඇඳ කියලා ඇඟටත් දැනෙනවා කියලා බොහොම සතුටින් අඳිනවා කියලා සඳහන් කරනවා. හස්තියාන අස්සයාන රතයාන ආදී රත්‍රන් දෝලා ආදී දේවල් යාන හැටියට පෙන්වුවාම මේවා හෙලවෙනවා වැඩි. මේවා යන්න මේ වාහනවල යන්න බෑ කියලා ඊටාම දිරපු රතයක් පෙන්නලා මේ රතේ නම් ඊටාම හොඳයි කියලා ඉතාම ප්‍රියාකාරයෙන් ඒ රතය පරිහරණය කරනවා. අලංකාර රූපවත් ස්ත්‍රීන් දැකලා මේ අය නම් යක්ෂණියන් වගේ අපිව කයිද දන්නෙත් නැහැ කියලා ඒ ස්ත්‍රීන් පවා ප්‍රතික්ෂේප කරනවා කියලා තියෙනවා. ඉතින් මෙතන සඳහන් කරන්නේ මේ දරුවෝ කම්කරුවෝ ආදී කීකරු වෙන්නෙත් නැහැ. තමන්ව පිළිගන්නේ නැහැ. තමන් කියන දේ අවබෝධ කරගන්න සිත යොමු කරන්නේ නැහැ කියන කාරණාව තියෙනවා. මේ කාරණාවේදී භාගතුන් වහන්සේ මේ සකසා නොදෙන ලද කර්මෙහි විපාකය ප්‍රකාශ කරලා නැවත දේශනා කර වදාරනවා. ලූකංචේපි ගහපති දානං දේති පනීතංවා. මේ රළු ආහාර දුන්නත් ප්‍රනීත ආහාර දුන්නත් සකසල දුන්නොත් ගෞරව කරලා දුන්නොත් සියතින් දුන්නොත් විසිකරන්නාක් මෙන් නොදී ඉතා හොඳින් දුන්නොත් මේ පුණ්‍යඵලය සලකාගෙන මෙහෙම දන් දුන්නහම මෙහෙම ලැබෙනවා මෙහෙම ප්‍රයෝජනයක් තියෙනවා කියලා ප්‍රයෝජනය සලකාගෙන දුන්නොත් යම් යම් තැනක ඒ දානේ විපාක ලැබෙනවා නම් උසස් ආහාර පරිහරණය කරන සිත නැමෙනවා, උසස් වස්ත්‍ර පරිහරණය කරන සිත නැමෙනවා, උසස් යාන පරිහරණය කරන සිත නැමෙනවා, උසස් වූ පංචකාම ගුණය පරිහරණය කරන සිත නැමෙනවා. පින්වතුනි මේ කාරණය හිතන්න මේ උසස් පංචකාමය ලැබෙන්නත් පින් තියෙන්න ඕනි. උසස් පංචකාමය පරිහරණය කරන්නත් පුළුවන් වෙන්නත් පින් තියෙන්න ඕනි. නමුත් මේ සියල්ල අතහරින්න ඊටත් වඩා පින් තියෙන්න ඕන අතහැරලා නිර්වාණ මාර්ගයට යන්න. උසස් පංචකාමයේ ලැබුණාම හිතෙන් ඇලෙන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැතුව ඒ සියල්ල අතහැරලා යන්නත් ඊටත් වඩා පින් තියෙන්න ඕනේ. මේ සූත්‍රයේ තියෙන්නේ පංචකාමයේ ඇලෙන එක හොඳයි කියන එක නෙමෙයි. පහත් පංචකාමයේ පරිහරණය කරනට වඩා උසස් පංචකාමයේ පරිහරණය කිරීම කාමයන් පරිහරණය කරනවා නම් ඒ දෙක අතරින් උසස් කියන එකයි. නමුත් කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා සිත දියුණු තත්ත්වයකට පත් කරනවා නම් ඒ ඊටත් වඩා උසස් කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඒ කාරණාව පටලවා ගන්න එපා. මේ කෙටියෙන් සූත්‍රවල තියෙන කාරණා සම්බන්ධයෙන් හැම සූත්‍රයකම මුළු බුදුදහමම නැහැ. එනිසා එක සූත්‍රයක සඳහන් වෙන්නේ එක ප්‍රමාණයක් විතරයි. තමන් හරියට අවබෝධ කරගන්න ඕනේ මේ ප්‍රමාණය විතරයි මෙතන සඳහන් වුණේ කියන කාරණාව. එහෙම නැත්නම් තමන් පටලැවිල්ලට ලක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දානයක් දුන්නාම යම් තැනක එය පළ දෙනවා නම් පුතුන් අඹුවන් දාසයන් පේෂකාරයන් කර්මකාරයන් කීකරු වෙනවා, කන් යොමු කරනවා, තමන් කියන වචනය තේරුම් ගන්න උත්සාහ කරනවා කියන කාරණාව තියෙනවා. මොන හේතුවද කියනවා නම් සකසා කරන ලද කර්මයේ විපාකය මේ ආකාරයයි ගෘහපතිය කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉන්පසු භාගතුන් වහන්සේ මෙය වඩා විස්තර කරමින් කතා වස්තුවක් දේශනා කරනවා. වේලාම බ්‍රාහ්මණයා ගැන තියෙන කතා වස්තුව. වූ දෙයක් කියන්නම් සිටුවරය නැත්නම් ගෘහපතිය වේලාමෝ නාම බ්‍රාහ්මණෝ අහෝසි වේලාම නම් වූ බ්‍රාහ්මණෙක් සිටියා. ඔහු මෙවැනි ආකාරයෙහි දානයක් දුන්නා. ඇයි මේ වේලාම කියලා කියන්නේ? වේල කියලා කියන්නේ වේල කියලා කියන්නේ සීමාව කියන එකයි. මරියාද කියලා කියන්නේ සීමාව කියන එකයි පාලියෙන්. මේ සීමාවක් නැතුව උසස් බව තමන් තුළ පිහිටි නිසා සීමාවක් නැහැ. මා වේලා කියන තේරුම සහිතව වේලාම කියලා නමක් පටබැඳෙනවා. කොහොමද එහෙම වෙන්නේ? උසස්ම ඉපදීමක් සහිත නිසා, උසස්ම ගෝත්‍රයේහි ඉපදුන නිසා. ඒ කියන්නේ ඒ කාලයේහි උසස්ම මනුෂ්‍ය උප්පත්තිය වන බ්‍රාහ්මණ කුලයක ඉපදුන නිසා, එයිනුත් උසස්ම පරම්පරාවක ඉපදුන නිසා, ජාතිය ගෝත්‍රය. ඉන්පසුව සඳහන් වෙන්නේ මිනිස්සෙකුට ලබන්න පුළුවන් රූපයෙන් අගතන්පත් නිසා, උසස් බව සීමාවක් නැති නිසා, රූපයෙහි ලබන ලද වස්තුව පිළිබඳ සීමාවක් නැති නිසා, තමන් තුළ තියෙන සද්ධාව සීමාවක් නැති නිසා, තමන් තුළ තියෙන ප්‍රඥාව සීමාවක් නැති නිසා වේලාම කියන නම පටබැඳුනා. නිකම්ම ලැබුණ නමක් නෙමෙයි. අතිශයින් ලබන ලද පුණ්‍යවන්ත භාවය නිසා ලබන ලද නමක්. ඉතින් මෙතන සඳහන් වෙන්නේ මරියාද වේලං අතික්කන්තේ උලාරේහි ගුණේහි සමන්නාගතත්තා ඒවං ලද්ධනාමෝ. මේ සීමාව ආදී මේ පැනවන දේවල්, මිනිසුන් විසින් පනවන්න පුළුවන් දේවල් අතික්‍රමණය කරලා ඉක්මවලා උසස් වූ ගුණයන් තමන් තුළ සමන්විත වීම නිසා ලැබුණ නමක්. ඔහු මෙසේ විශේෂ දානයක් දුන්නා. ඒ දානය දෙන්න කලින් මේ උත්තම බ්‍රාහ්මණයාගේ තොරතුරු ටිකක් දැනගැනීම වැදගත්. මේ කවුරුත් නෙමෙයි, අපේ මහබෝසත්යන් වහන්සේ බරණැස් නුවර පුරෝහිත ගෙදර ප්‍රතිසන්දිය ලබලා වේලාම කුමාරයා යනුවෙන් නම ලැබිලා වර්ෂ 16 කාලේ බරණැස් රාජකුමාරයා සමග ශිල්ප ඉගෙනීම පිණිස තක්ෂිලාවට යනවා. මේ දෙදෙනාම දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ සමීපයේහි ශිල්ප ඉගෙන ගන්නවා. ඉතින් මේ විදිහට මේ මුළු ජම්බුද්වීපයේම ඉන්න රජකුමාරවරු 84,000ක් ඉගෙන ගන්න පැමිණෙනවා මේ ශිල්ප ආයතනයට, තක්ෂිලාවට. දැන් ජම්බුද්වීපය කිව්වහම බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් ඉන්දියාව කියලා. ඉන්දියාවට නෙමේ ජම්බුද්වීපය කියලා බුදුදහම සඳහන් වෙන්නේ. ජම්බුද්වීපය කියලා කියන්නේ මේ මහා පොළොව තලයේ තියෙන මහද්වීප වලින් විශේෂම මහද්වීපයට. සෝවියට් රුසියාවේ ඉඳලා ස්පාඤ්ඤයට ස්පාඤ්ඤය පෘතුගාලය දක්වා තියෙන මහද්වීපයට තමයි ජම්බුද්වීපය කියලා කියන්නේ. එහි මධ්‍ය දේශයේ තියෙන හිමාල කඳු වැටිය අසල මේ බරණැස් නුවර ආදී විශේෂ නුවරවල් පහළ වෙන්නේ මේ හිමාලය කිට්ටුව මධ්‍ය දේශය කියලා කියන්නේ. මධ්‍ය දේශය පිළිබඳ විශේෂයෙන් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා අටකතාවේ. මේ රජකුමාරවරු 84,000 ඉගෙන ගන්න පැමිණෙනවා. මේ බෝසත්ත්වයන් වහන්සේ අවුරුදු 16කින් ඉගෙන ගත යුතු ශිල්පයන් අවුරුදු 3කින් ඉගෙනගෙන දෙවෙනි ආචාර්යවරයෙක් බවට පත් වෙනවා මේ 84,000ටම. තක්ෂිලා ශිල්පායතනයේ ඉන්න දිසාපාමොක් ආචාර්යවරයා බෝසත්ත්වයන් වහන්සේගේ දක්ෂකම දැනගෙන, නුඹ මම ඉගෙන ගත්ත සියල්ලම මම දන්න සියල්ලම දැනගත්තා, ඒ නිසා මේ ශිෂ්‍යෝ නුඹට බාරයි කියලා 84,000ක් මේ රාජකුමාරවරු බාර දෙනවා වේලාම කුමාරයාට. ඉතින් බෝධිසත්වයන් වහන්සේ ආචාර්යන් වහන්සේට වැඳලා ඒ කුමාරවරු 84,000ක් පිරිවරාගෙන මේ සියල්ල ඉගෙනීමේ අනතුරුව මේ යම් නගරයකට පැමිණලා ඒ නගරේ රජවෙන්ද සුදුසු කුමාරයාව රාජ්‍ය පිහිටවලා මේ ආකාරයෙන් මුළු දඹදිවම රාජ්‍ය පිහිටවමින් ගිහිල්ලා අන්තිමට බර්ණස් රජුරුවන්ගේ කුමාරයා සමග තමන්ගේ නුවරට වැඩම කරනවා. ඉතින් ඒ තමන්ගේ නුවරට පැමිණිලා බර්ණස් කුමාරයා රජ වුණාම පුරෝහිත ස්ථානයේ කටයුතු කරගෙන යනවා. නමුත් මේ 84,000 කුමා රජවරු හැම වසරේදීම මේ වේලාම් බ්‍රාහ්මණයාට තෑගි ආදී දේවල් අරගෙන පැමිණෙනවා. ඒ පැමිණීම නිසා දැන් රජවරු යද්දී ඒ ගම් වල ගම්වැසියන්ට කරදරයි. තමන්ගේ කටයුතු කරගන්න බෑ, මහා සේනාවක් එක්ක යන්නේ. ඒ නිසා ජනයා උද්ඝෝෂණය කරනවා. මේ කාරණේදී බරණැස් රජුරෝ වේලාම් බ්‍රාහ්මණයාට මේ කාරණේ දන්වලා කියනවා මේකට පිළියමක් කරන්න පුළුවන්ද. ඉතින් මේ බරණැස් රජුරෝ තමයි දඹදිවටම අග්‍ර රජුරෝ. ඉතින් වේලාම බ්‍රාහ්මණයා කියනවා දෙවන් වංශ නුඹ වංශයට කැමති ප්‍රමාණයක රාජ්‍යයක් ගන්න. ඉන්පසුව මම අනික් 84,000ක් රාජ්‍යයන් බෙදා දක්වන්නම් කියලා මේ රත රෝදයක මැද යම් රාජ්‍යයක් පිහිටනවා නම් යම් ඒ විදිහට බර්ණස් රාජ්‍ය පිහිටවල 84,000ක් රාජ්‍යයන් එයට සම්බන්ධ වෙන ආකාරයට භූමිය බෙදලා නැවත රාජ්‍ය පිහිටවනවා. එතකොට තමන්ගේ රටේ රජුරෝ තමන්ගේ ප්‍රදේශයෙන් ආව කියලා මිනිස්සු ඒ තරම්ම කේන්ති ගන්න නැහැ. මොකද මමත්වයක් තියෙන නිසා. ඒ නිසා මිනිසුන්ගේ මේ අපට කරදරයි කියන අඳෝනාව නැත්තම් කන්න ලව නැතු වෙනවා. ඒ නිසා බොහෝ සෙයින් සතුට වෙලා මේ රජවරු මේ විදිහට වඩවලත් මේ වේලාම් බ්‍රාහ්මණයාට උපස්ථාන කරනවා, සලකනවා, ගරු කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ මුළු දඹදිව සියලු රජවරු තමන්ට සලකන අවස්ථාවකදී වේලාම බ්‍රාහ්මණයාට හිතෙනවා තමන්ගේ පිය පරම්පරාවෙන් ලැබුණු ධනය පරිහරණය කරලා මේ දඹදිව කලමමින් මහා දානයක් දෙන්න ඕනි කියලා. ඒ මහා දානි දෙන්න ඕනි කියලා හිතලා මම මෙහෙම දානයක් දෙනවා කියලා 84,000ක් රජවරුන්ට විශේෂයෙන් දන්වනවා. ඒ දැන්වාම ඒ 84,000ක් රජවරු තම තමන්ගේ සහභාගිත්වය පිණිස නොඑක් පූජා භාණ්ඩ මේ දානය සඳහා යොමු කරනවා. ඉතින් ගංගාතීරයේහි රජුට දන්වල ගංගාතීරයේහි දොළොස් යොදුනා ලිබ්බන්දවල ගිතෙල් මීපැණි හකුරු තලතෙල් තල සහල් ආදී හැම දාන වස්තුවක්ම සපයලා යොදුන් 12ක ලිබ්බන්දවල මහා දානයක් දෙන්න පටන් ගන්නවා. ඒ දානය දෙන්නේ කැඳ දෙන වෙලාවට කැඳ දෙනවා, උදේ ආහාර දෙන වෙලාවට උදේ ආහාර දෙනවා, දවල් ආහාර දෙන වෙලාවට දවල් ආහාර දෙනවා. ඒ වගේ සෑම දෙයක්ම දෙනවා. ඊට අමතරව දෙන කාරණා තමයි මේකේ විශේෂයෙන් සඳහන් වෙන්නේ. ඉතින් මෙතන මේ දානය දෙද්දී පරීක්ෂාවක් කරලා බලනවා මේ දානය පිළිබඳව. තමන් ඊටාම වටිනා වස්ත්‍රයක් හැඳගෙන හිස සමග නාලා පිළියල වෙලා තමන් විශේෂ වස්ත්‍රයකින් සරසිලා රත්තරන් කෙන්ඩියකින් මිනිකට වගේ පිරිසිදු වතුර අරගෙන අදිෂ්ඨානයක් කරනවා, සත්‍යක්‍රියාවක් කරනවා, මේ මහා දානය පිළිගැනීමට සුදුසු යම් දක්ෂිණීය උත්තම පුද්ගලයෙක් මේ ජම්බුද්දීපයේහි සිටිනවා නම් මේ පැන්කෙන්ඩියෙන් මේ ජලය පොළවට එකතු වේවා කියලා අනිත් පැත්ත හරවනවා. නමුත් ඒ පැන්කෙන්ඩිය නැමුවට ජලය හෙලවෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම සෝවාන් වහන්සේ නමක්වත් ජම්බුද්දීපේ නැහැ කියන එකයි. දැන් සාමාන්‍ය පුද්ගලයෙකුට නම් හිත රිදෙනවා, දෝමනස්සයට පත් වෙනවා එවැනි කාරණයක් වුණාම. දන් දීලා වැඩක් නැහැ කියලා හිතන. නමුත් සුමේද තාපසයන් වහන්සේගේ කාලයේ පටන් දන් දීම අතිශයින් ප්‍රගුණ කරපු මේ කෝටි ලක්ෂයක් සක්වලට සිටියා වූ අතිශය ප්‍රඥාවන්තයාට එහෙම සිතවිල්ලක් ඇති වෙන්නේ නැහැ. එහෙම සිතවිල්ලක් ඇති වෙන්නේ නැහැ. නැවත අදිස්ථානයක් කරනවා දෙන පුද්ගලයාගේ ප්‍රඥාව කියන කාරණාව වශයෙන් මේ දාණය පිරිසිදු වෙනවා නම් මේ පැන්කෙන්ඩියේ තියෙන වතුර නැත්නම් මේ ජලය පොළවට එකතු වේවා කියලා නැවත අදිස්ථානයක් කරනවා. එහෙම අදිස්ථානයක් කරාම පොළවට මේ පලිඟු වර්ණ නැත්නම් මේ පලිඟු වගේ පාට තියෙන පිරිසිදු ජලය පොළවට එකතු වෙනවා. එහෙනම් ඒ කාරණයෙන් දායකයාගේ වශයෙන් මේ දානය පිරිසිදු වේවා කියලා දානය ආරම්භ කරනවා. මේ විදිහට තමයි මේ දානය ආරම්භ කරන්නේ. මේ දානයේහි මේ දේ නෑ කියලා කියන්න බැරි වෙන්න රන් රිදී ආදී සියලු දේ දන් දෙනවා. ඉතින් මේ කාරණාව විශේෂයෙන්ම දේශනා කළා කියනවා. 84,000ක් ස්වර්ණ පාත්‍ර දෙනවා රිදී පුරවලා. 84,000ක් රිදී පාත්‍ර දන් දෙනවා රත්තරන් පුරවලා, නැත්නම් ස්වර්ණ පුරවලා. දැන් මේ දන් දෙන්නේ ආහාර පාන කියන කාරණාවට අමතරව නදීන් මෙන් ගලන ආහාර පාන දන් දීලා තියෙනවා. අවුරුදු 7යි මාස 7ක් එක දිගට දන් දීලා තියෙනවා. ඒ නිසා සුළුපටු දානයක් නෙමෙයි, මුළු ජම්බුද්දීපේම තියෙන මහා දානයක්. 84,000ක් ලෝහ පාත්‍ර නැත්නම් රිදී පාත්‍ර කියන තේරුම් දෙකම තියෙනවා මේ කංසපාතී කියන වචනයට. සප්ත රතන පුරවලා දන් දෙනවා. හිරඤ්ඤ කියන වචනයට නොඑක් තේරුම් තියෙනවා. මෙතනදී සප්ත රතන දන් දුන්නා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. 84,000ක් ඇත්තු දන් දෙනවා රත්තරන් වලින් අලංකාර කරන ලද රත්තරන් ධජ එල්ලන ලද ධජ ඔසවල රත්තරන් දැල් වලින් වහලා ඇතුන් දන් දෙනවා. විශේෂ ඇතුන් 84,000ක් විශේෂ රත 84,000ක් සිංහ සම්වලින් අලංකාර කරන ලද, එහෙම නැත්නම් ව්‍යාග්‍ර සම්වලින් අලංකාර කරන ලද, දිවියන්ගේ සම්වලින් අලංකාර කරන ලද, එහෙම නැත්නම් අතිශයින් සියුම් අතිශයින් සුදු පණ්ඩු කම්බල කියලා කියන්නේ සුදු වස්ත්‍රවලින් කම්බල වස්ත්‍රය කියන්නේ උසස්ම වස්ත්‍රයක් ඒ කාලේ. ඒ කම්බල වස්ත්‍රවලින් අලංකාර කරන ලද, මේ අලංකාර කරා කියලා කිව්වහම තේරුම් ගන්න ඕනේ දැන් අද නම් හොඳම රතයක් කියද්දී ඒ රතය, ඒ රතේහි ආසන මොනවද හදලා තියෙන්නේ, එහෙම නැත්නම් ඒ වටපිටාව ඇතුළත හදලා තියෙන්නේ මොනවයින්ද කියන කාරණා විශේෂයෙන් හොයනවා. ඒ වගේ මෙතන සඳහන් කරන්නේ මේ තරම් උසස් වර්ගයේ රත දන් දුන්නා කියන එකයි. ඉතින් රත්තරන් වලින් අලංකාර කරලා රත්තරන් දජ ඔසවලා රත්තරන් දැල් වලින් වහලා තියෙන රත 84,000ක් දෙනුන් දන් දෙනවා. ඒ දෙනුන්ගේ පාදවලට ගෙජ්ජි පලන්දලා බෙල්ලෙහි සමන්මල් දාමයක් පලඳලා අංවලට රිදී කොපු පලඳලා ආදී නොඑක් ආකාරයෙන් අලංකාර කරලා කිරි දෙවීම සඳහා රිදී භාජනක් සමග ඒ රිදී භාජන තබන්ඩ උසස් සියුම් වස්ත්‍රවලින් ඇතිරිලි සමග දන් දෙන්නේ. මේ කාරණාව අටකතාවේ සඳහන් වෙනවා. ඒ විදිහට සර්ව සම්පූර්ණ කරලා දන් දීලා තියෙනවා. පින්වතුනි බලන්න සකසලා දන් දීමේ කොයිතරම් හැකියාවක් තිබිලා තියෙනවද? මේ අපි දන්න විස්තරයත් ඉතාම කෙටි. මේ දැනට ඇති කාල වේලාව අනුව සඳහන් කරන විස්තරයක් ඒ තියෙන විස්තරයටත් වඩා අඩු විස්තරයක් අපිට සඳහන් කරන්න වෙන්නේ. නමුත් ඒ දාණය කොයිතරම් සකසලා දන් දුන්නද? එකම සෝවාන් වහන්සේ කෙනෙක්වත් නැති කාලයක සකසල දන් දීලා තියෙනවා. දායකයාගේ වශයෙන් දානය පිරිසිදු වෙන්නේ. ඉතින් මේ විදියට දෙනුන් දන් දීලා තියෙනවා. කන්‍යාවෝ 84,000ක් සර්වාභරණ වලින් සල්සල දන් දීලා තියෙනවා. පල්ලංක නම් වූ පළඟ නමින් හඳුන්වන අද කාලේ ව්‍යවහාර වෙන කවිච්චි ආදී ඉඳ ගැනීමට සැතපීමට පුළුවන් නොයෙක් ආකාරයෙන් අලංකාර කරන ලද, නොයෙක් සම්වලින් අලංකාර කරන ලද ආසන පල්ලංක දන් දීලා තියෙනවා. හිසටත් රතු කොට්ටයක් තියෙන, පයටත් රතු කොට්ටයක් තියෙන ආකාරයෙන් විශේෂයෙන් සකස් කරලා තිබිලා තියෙන. ඊටත් වඩා විස්තර සඳහන් වෙනවා. ඉතින් මේ තියෙන්නේ එළුළම් වලින් සරසන ලද, එහෙම නැත්නම් සුදු වස්ත්‍ර වලට උඩින් එළුළම් වලින් සරසන ලද, එහෙම නැත්නම් එළුළම් වලින් සරසලා මල් වැඩ සහිත විශේෂ විසිතුරු කරන ලද, මුවසම් අතුරන ලද, උඩින් වියන් සහිත, ඊටත් අමතරව හිස තැබීමට සහ පාද තැබීමට කොට්ට සහිත, විශේෂ කොට්ට සහිත පල්ලංක දන් දීලා තියෙනවා. වස්ත්‍ර කෝටි 84,000ක් දන් දීලා තියෙනවා. උසස්ම වස්ත්‍ර ඒ කාලේ තිබ්බ කොමුපිලි, කෝසෙය්‍යපිලි, කම්බල, කප්පාසික කියන නම් වලින් හඳුන්වන උසස්ම වස්ත්‍ර දන් දීලා තියෙනවා කෝටි 84,000ක්. මේ මොන කතාද? ආහාර පාන පිළිබඳව කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ආහාර පාන කඩා කෑ යුතු ආහාර වර්ග, දතින් කඩා කෑ යුතු ආහාර වර්ග, සපා කෑ යුතු රස කැවිලි වර්ග, දිවෙන් ලෙව කෑ යුතු රස කැවිලි වර්ග, ලෙය්‍ය කියලා කියන්නේ එහෙමයි. පෙය්‍ය කියලා කියන්නේ උරා බී යුතු පාන වර්ග. ඒ කියන්නේ සර්ව සම්පූර්ණ දේවල් දන් දීලා තියෙනවා. නිකම්ම බතුයි ව්‍යංජනයි නෙමෙයි. රස කැවිලි වලිනුත් සියලු වර්ග දන් දීලා තියෙනවා. නොඑක් ආහාර වර්ගවලුත් සියලු දේවල් දන් දීලා තියෙනවා. නමුත් සුළු ප්‍රමාණයක් නෙමේ, නජ්ජෝ මඤ්ඤේ විසන්දති, නදීන් මෙන් ගලන්න දීලා තියෙනවා. 12 යදුණක්. යදුණක් කියන්නේ හැතැම්ම 10ක් කියලා ප්‍රමාණයක් හිතුවත් හැතැම්ම 120ක ලිබ්බන්දල දන් දීලා තියෙනවා. සුළුපට ප්‍රමාණයක් නෙමේ. ඒ අදාළ තැන්වල වෙනම කෝෂ්ඨාගාර ගබඩා කරන ක්‍රම තිබිලා තියෙනවා. ඒ කාලයේ අදට වඩා ඊටාම දියුණු අන්දමේ පළමුව තැම්පත් කරන දේ පළමුව එළියට එන විදිහට තැම්පත් කරන කෝෂ්ඨාගාර ඒ දවස්වල තිබිලා තියෙනවා. එවැනි විශේෂ ගබඩා කාමරවල ඒ උදුන් වලට අවශ්‍ය සියලු කරුණු සම්පූර්ණ කරලා යම් දෙයක් නැත්තම් මට දන්වන්න කියලා ඒ හැම තැනකම වැඩ සංවිධානය කරමින් හොඳින් දන් දීලා තියෙනවා. තෙන් භාගතුන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා, ගෘහපතිය නුඹට හිතෙන්න පුළුවන් ඒ කාලයේහි වේලාම බ්‍රාහ්මණයා වෙන කෙනෙක් කියලා. ඒ දානය දුන්න, මහා දානය දුන්න ඒ ගෘහපතිය එසේ නොදකිය යුතුයි. ඒ කාලේ මම වේලාම බ්‍රාහ්මණ නමින් ඉපදිලා හිටියා. ඇයි භාගතුන් වහන්සේ මම ඉපදිලා කියලා කියන්නේ? භාගතුන් වහන්සේට මමත්වයේ තියෙන නිසාද? නැහැ, තේරුම් ගැනීමේ පහසුව සඳහා සම්මතාකාරයෙන් භාගතුන් වහන්සේලා වචන පරිහරණය කරනවා. මේ ඒ කාලේ වේලාම බ්‍රාහ්මණයාගේ ජීවිතයේ තිබුණ නාම රූප තාම පවතින නිසාද? නැහැ, ඒ කාලේ තිබුණ නාම රූප පරම්පරාව අනුව භාගතුන් වහන්සේ ලෝකේ පහළ වුණ නිසා භාගතුන් වහන්සේ අහන්තේන සමයේන වේලාමෝ අහෝසි, වේලාම බ්‍රාහ්මණෝ අහෝසි කියලා ප්‍රකාශ කරනවා. මම ඒ සමයේහි වේලාම බ්‍රාහ්මණයා උනේමි කියලා ප්‍රකාශ කරන්නේ ඒකයි. තෙන් මේ දීලා තියෙන මහා දාණය ආහාර පමණක් නෙමෙයි, නොඑක් ආකාරයේ දාන වස්තු සහිත දානයක් දීලා තියෙනවා. ඒ දුන්න මහා දාණයට වඩා එක සෝතාපන්න පුද්ගලයෙකුට දෙන දාණය මහත්ඵලයි, ආහාර දාණය මහත්ඵලයි කියලා තියෙනවා. ඒ කියන්නේ මේ අමතර වස්තු නැතුව, රන් රිදී ආදී වස්තු නැතුව භෝජනය පමණක් දුන්නත්, සෝවාන් වහන්සේ නමකට දුන්නොත් මේ වේලාම බ්‍රාහ්මණයාගේ මහා දාණයට වඩා මහත්ඵලතර වෙනවා. ප්‍රතිග්‍රාහක වශයෙන් මතක තබා ගන්න. ප්‍රතිග්‍රාහක වශයෙන් මේ කතා කරන්නේ, ප්‍රතිග්‍රාහක වශයෙන්. දායකයාගේ වශයෙන් නම් කියලා හිතන්න එපා. දායකයාගේ වශයෙන් කිට්ටු වෙන්නවත් බෑ. මොකද භාගතුන් වහන්සේට කිසිම කෙනෙකුට කෙට්ටු වෙන්න හිතන්නවත් බෑ, සමීප වෙන්න හිතන්න බෑ භාගතුන් වහන්සේට. වේලාම බ්‍රාහ්මණයා දුන්න දාණයට වඩා මහත්ඵලතරයි එක සෝවාන් වහන්සේ නමකට දන් දීම. සෝවාන් වහන්සේලා සියක් නමකට, සියක් දෙනෙකුට දෙන දාණයට වඩා එක සකදාගාමි වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි, මහත්ඵලතරයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. සකදාගාමින් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා අනාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. අනාගාමින් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා මහත්ඵලයි එක රහතන් වහන්සේ නමකට දෙන දාණය. රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා මහත්ඵලයි එක පසේබුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය. පසේබුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා මහත්ඵලතරයි, මහත්ඵලයි සම්මා සම්බුදුරයෙකුට දෙන දාණය. මේ කාරණය මේ තරම්ම සරලව හිතන්නත් එපා කියලා අට කතාවේ සඳහන් වෙනවා. මෙය මෙසේ දැකිය යුතුයි කියලා විශේෂ කාරණාවක් සඳහන් කරනවා. මුළු දඹදිව් තලයම සම මට්ටමකට කරලා, බෙරයක තලයක් වගේ සමතල කරලා කෙනෙක් දන් දුන්නොත් සෝවාන් වහන්සේලා පේලි 10ක්, සකදාගාමීන් වහන්සේලා මුළු දඹදිව් පුරාවටම පේලි 5ක්, අනාගාමින් වහන්සේලා පේලි 2.5ක්, රහතන් වහන්සේලා පේලි 1.5ක්, පසේබුදුරජාණන් වහන්සේලා එක පේලියක් එක පැත්තක තියලා තව පැත්තකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩම්මවලා මේ දෙපිරිසට දන් දුන්නොත් භාගතුන් වහන්සේට සහ අනෙක් පිරිසට භාගතුන් වහන්සේට දෙන දාණයම මහත්ඵලයි කියන කාරණාව දේශනා කළා තියෙනවා. ඒ නිසා බුද්ධ පූජාව කියන්නේ එහෙම පූජාවක් හැබැයි හරියට කරොත්. ඉතින් මේ කාරණේදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දෙන කාරණාව. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දීම මීටත් වඩා මහත්ඵලයි. භාගතුන් වහන්සේට දන් දෙනාටත් වඩා මහත්ඵලයි බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දීම. ඊටත් වඩා මහත්ඵලයි සතර දිසාවෙන් වඩින සංඝරත්නය උදෙසා විහාරයක් කරවීම. මේ විහාරයක් කියන එක පොඩි විහාරයක ඉඳලා දහස් ගණන් ලක්ෂ ගණන් භික්ෂුන් වහන්සේලාට කරන විහාරයක් තමයි මෙතන සඳහන් වෙන්නේ. ඊටත් වඩා මහත්ඵලයි කියලා සඳහන් වෙන්නේ ප්‍රසන්න සිතින් පැහැදුණු සිතින් භාගතුන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් සරණ යාම. ඊටත් වඩා මහත්ඵලයි පංචශීලයේ සමාදන් වීම, තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම. ඊටත් වඩා මහත්ඵලයි සුවඳක් ඉමින කාලය ඇතුළත කරන ලද මෛත්‍රිය. ඊටත් වඩා මහත්ඵලයි අසුරු සැනකදී වඩන ලද අනිත්‍ය සංඥාව නැත්නම් විපස්සනාව. නමුත් මේ සරලව මේ කාරණා කියවුවාම කෙනෙක් කරවටෙන්න පුළුවන්. මෙතන මේ සරණ යාම කියලා තියෙන්නේ සාමාන්‍ය සරණ යාමක් නෙමෙයි. නුවණින් කල්පනා කරලා බලන්න මෙතන සතර දිසාවෙන් වඩින භික්ෂුන් වහන්සේලාට කරන සංඝාවාසයක් කියලා කියන්නේ මේ කුඩා සංඝාවාසයක් විතරක් නෙමෙයි. මෙතන සඳහන් වෙන්නේ කුඩා සංඝාවාසයකුත් ඇතුළත්. නමුත් සමහර කෙනෙක් බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාටත් සංඝාවාස හදලා තියෙනවා. දැන් පදුමතර බුදුහාමුදුරන් කාලේ බුද්ධ ප්‍රමුඛ 168,000 භික්ෂුන් වහන්සේලාට සංඝාවාස හදලා තියෙනවා. ඉතින් ඒ කාරණයක් අභිභවන කාරණයක් හැටියට සරණාගමණය පෙන්නන්නේ මෙතන පෙන්නන්නේ ලෝකෝත්තර සරණාගමණය දක්වා දුවන නවතින් නැතුව ඇතිවෙන අචල වූ සරණාගමණය. ජීවිතය ගියත් බිනින්නේ නැති සරණාගමණය කියලා විශේෂයෙන් සඳහන් කරනවා. මෙතන සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් කඩුවක් අරගෙන සඳහන් කරනවා බුදුහාමුදුරෝ සරණ ගියා කියන එක ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරේ නැත්නම් මේ කඩුවෙන් හිස කණෙන් වෙන් කරනවා. එහෙම වෙන් කළත් මම මේ සරණ අතහරින්නේ නැහැ කියලා සරණ යනවා නම් අන්න ඒ ප්‍රමාණය සරණ යාමකට තමයි මෙතන මේ මහත්ඵලයි කියලා කියලා තියෙන්නේ. ඊට අමතරව මාර්ගඵල දක්වා දුවන සීලවිසුද්ධිය මට්ටමට පිරිසිදු වෙච්ච ආර්යකාන්ත සීලය මට්ටමට පිරිසිදු වෙච්ච පංච සීලයට තමයි මෙතන මේ ඊටත් වඩා මහත්ඵලයි කියලා සඳහන් කරලා තියෙන්නේ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් අද කාලයේ කරන මේ මෛත්‍රී භාවනාවේ මෛත්‍රී චින්තා ක්‍රමය සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මේ සිතුවිලි මාත්‍රය මෙතන සඳහන් කරන්න කියලා. ඒ එසේ එහෙම නෙමෙයි. ඒ එහෙම තේරුම් ගන්න එපා. මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා අර්පණා වශයෙන් තියෙන මෛත්‍රී භාවනාව තමයි සුවඳක් ඉඹින කාලයක් තුළ මහත්ඵල තරයි කියලා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ධ්‍යාන මට්ටමට දියුණු වෙච්ච මෛත්‍රී භාවනාව. විපස්සනාව ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. මෙතන සඳහන් කරන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ තියෙන විදර්ශනා ඥාන මට්ටම මාර්ග සිතකට ආසන්න මට්ටම. ඒ මට්ටමේ තියෙන බලවත් විපස්සනාව කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. අසුරු සැනකදී වඩන විපස්සනාව මහත්ඵලයි කියලා කියන්න නම් සිතවිලි මාත්‍රයක් අපේ මේ නොදියුණු කරපු පුද්ගලයෙක්ගේ සිතවිලි මාත්‍රය ඒ තරම්ම මහත්ඵල වෙනවා නම් අනික් පුණ්‍ය කර්ම වලින් වැඩක් නැති වෙනවා. මෙතන සඳහන් කරන්නේ මාර්ගය සිතකට ආසන්න බලවත් විපස්සනාව කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ඉතින් මේ තමයි වේලාම බ්‍රාහ්මණයාගේ මහා දාණය සකසා දුන්න මහා දාණය. මේ දානයේදී ඉතාම හොඳින් සකසලා දන් දීලා තියෙනවා. අවුරුදු 7යි මාස 7ක් දන් දීලා තියෙනවා. ඊට අමතරව මේ සඳහන් කරන්නේ මේ මාර්ගයට ආසන්න අනිවත්තන සරණය, මාර්ගයෙන් පැමිණි අනිවත්තන සරණය මෙහි අදහස් කළා කියන කාරණාව, පංචශීලයත් ඒ වගේ මාර්ගයට අනතුරු නැත්තම් මේ ඉතාම ආසන්න මුදුන් පැමිණි බලවත් විපස්සනාව තමයි අනිත්‍ය සංඥාව කියලා තියෙන්නේ. මෛත්‍රී සිත කියලා කියන්නේ අර්පණා වශයෙන් අරගෙන තියනවා කියලා විශේෂ සඳහන් කරනවා. ඉතින් මේ ආකාරයට වේලාම බ්‍රාහ්මණයාගේ දානය අවබෝධ කරගත යුතුයි. නමුත් දාන වස්තු 10ක් තියෙනවා. ඒ දස දාන වස්තුව තමන් දැනගන්න ඕනේ. ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, ගන්ධ කියන සුවඳ, විලේපන, සෙය කියලා කියන්නේ ඇඳන් පුටුව ආදී ඉඳ ගැනීමට සැතපීමට අවශ්‍ය භාණ්ඩ, ආවාස කියන වාසය කරන ස්ථාන, ප්‍රදීප, ප්‍රදීප උපකරණ කියන ආලෝක පූජාව පිණිස උපයෝගී වන උපකරණ කියන දස දාන වස්තුවක් තියෙනවා. මේ දාන වස්තු 10න් ලැබෙන ආනිසංස වෙනස්. දැන් මේ අපි මේ පිනක් මහත්ඵල වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරද්දී දානෙහි යම් ප්‍රමාණයක් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය දක්වා සාංගික දානයක් විහාර දානයක් සාකච්ඡා කළා. එතනින් එහාට සීලයට, සමාධියට, ප්‍රඥාවට ආවා. නමුත් මේ දස පුණ්‍ය ක්‍රියාවල සීල, සමාධි, සීලයේ තියෙන එක පුණ්‍ය ක්‍රියාවක් හැටියට, දානයේ තියෙන තව පුණ්‍ය ක්‍රියාවක් හැටියට, භාවනාව තියෙන තව පුණ්‍ය ක්‍රියාවක් හැටියට තව පුණ්‍ය ක්‍රම 7ක් තියෙනවා. මේ දස පුණ්‍ය ක්‍රියාවෙන් වෙන වෙනම ආනිසංස තියෙනවා. තමන් අවබෝධ කරගන්න මේ සිල් රැකලා විතරක් සියලු දේ ලැබෙන්නේ නැහැ. දන් දීලා විතරක් සියලු දේ ලැබෙන්නෙත් නැහැ. භාවනා කරලා විතරක් සියලු දේ ලැබෙන්නෙත් නැහැ. මේ කාරණාව විශේෂයි. නමුත් පුණ්‍ය කර්ම අතරින් භාවනාව බලවත් කියන කාරණාව මේ වේලාම් සූත්‍රයේ විශේෂයෙන් පැහැදිලි කරනවා. භාගතුන් වහන්සේ අපට දස පුණ්‍ය ක්‍රියාවම අනුමත කරලා තියෙනවා ප්‍රගුණ කිරීම සඳහා, පාරමිතා පිරීම සඳහා. දස පුණ්‍ය ක්‍රියා කිරීමේදී දස පාරමිතා වැඩෙනවා. ඉතින් මේ දන් දෙන පින්වතුන් මේ සියල්ල මතක තියාගෙන සීලයක් සමාදන් වෙලා භාවනාවක් පුළුවන් නම් පුරුදු කරලා විදර්ශනාව සහිත දානයක් දෙන්න පුළුවන් නම් ඒ දානය ඉතා මහත්ඵලයි කියලා සඳහන් කරන්න පුළුවන්. එහෙම දන් දෙන්න උත්සාහ කරන්න. එයින් සසර ඉන්න තාක් සුවසේ ඉන්නත් ලැබෙනවා. නිවන් දකින තුරාවට කිසි කරදරයක් නැතුව, දුකක් නැතුව ඉන්න ලැබෙනවා. සුවසේ නිර්වාණය අවබෝධ කරගන්නත් ලැබෙනවා. මෙන්න මේ විදිහට මේ දාණය නිවැරදි ආකාරයෙන් දන් දීම සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව විශේෂයෙන් සඳහන් කර යුතු කාරණාවක් තියෙනවා, මේ ආලෝක පූජාව පිළිබඳව. මේ ආලෝක පූජාව කිරීමේදී මේ ආලෝක පූජාව පවත්වන්නේ කාටද කියලා නුවණින් විමසලා බලන්න. සමහර තැනකට ගිහාම කෙනෙකුට අවබෝධ වෙන්නේ මේ ආලෝක පූජාව භාගතුන් වහන්සේ කරන එකක් නෙමෙයි. මේ යන පුද්ගලයා එතන ඉන්න වෙලාවට තමන්ට එළිය අවශ්‍ය නිසා ආලෝකයක් පත්තු කරලා තමන් වන්දලා ගාථා කියලා එනකොට නිමලා එනවා. එතකොට මේ ආලෝක පූජාව කරලා තියෙන්නේ කාටද? පූජාවක් නෙමෙයි, තමන් පරිහරණය කළා විතරයි. මේ කාරණේ බොහෝ තැනක දකින්න ලැබෙනවා. ආලෝකය පූජා කරන්නේ අඳුර තියෙන වෙලාවට. අඩුම ගානේ සර්වරාත්‍රිකව පූජා කරන්න ඕනේ ආලෝකය පූජා කරනවා නම්. සර්ව රාත්‍රිකව පූජා කරන්න ඕනේ. භාගතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවා නම් මොකද භාගතුන් වහන්සේ නිදාගන්න ඉතාම අල්ප වූ කාලයක්. ඒත් හැමදාම නිදාගන්නවා කියලා සඳහනක් නැහැ. සමහර දවසක විශේෂ කාර්යභාරය නිශ්චය කරලා තියෙනවා. සැතපෙනවා නම් භාගතුන් වහන්සේ අපේ කාලයෙන් පැයකුත් විනාඩි 20ක් විතරයි. පැයකුත් විනාඩි 20ක් විතරයි සැතපෙන්නේ. ඒ නිසා සර්ව රාත්‍රිකව ආලෝක පූජා කරන්න උත්සාහ කරන්න. ඒක තමයි අඳුර තියෙන තාක් ඒ අඳුරෙන් මිදීමට, ඒ අඳුරෙන් ඇතිවන අපහසුකම් වලින් මිදීම පිණිස දෙන පූජාව තමයි, කරන පූජාව තමයි ආලෝක පූජාව කියලා කියන්නේ. දැන් මේ පින්වතුන් අහලා ඇති, ආලෝක පූජාව කරාම ප්‍රඥා පහළ වෙනවා, දිවස් පහළ වෙනවා. අපිට මේ දැන් ඇස් පේන්නේ කවදා හරි කරලා තියෙන ආලෝක පූජාවක් නිසා. මේ වර්ණ දකින්නේ ඒකයි. එහෙම නැත්තම් මේ කර්මෙන් උපදින චක්කු ප්‍රසාද නම් වූ රූපය උපදින්නේ නැහැ. ඒ නිසා ඇහැ කින ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. ක්‍රියාත්මක වෙනවා නම් බලන්න තරම් පින් තියෙනවා අපිට. නමුත් ඉදිරියේදී පූජා කිරීමේදී අප කරන අඩලුඩුකම් අනාගතයට බලපාලා පේන්නේ නැතුව යන්න පුළුවන්. සමහර කෙනෙක් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේදී ආලෝකය පූජා කරද්දී මේ ප්‍රතිමාවට යටින් ආලෝකය ඇසට යොමු කරවමින් පූජා කරනවා. තමන් හිතලා බලන්න, තමන් ඉඳද්දී තමන්ට ඉදිරියෙන් යටින් ආලෝකයක් යොමු කරොත් ඇහැට තමන්ට පෙනීම ලැබෙනවද නොපෙනීම ලැබෙනවද? ඉතින් පින්වතුන්ට පැහැදිලි වෙයි, ආලෝක පූජාවක් නෙමෙයි. කෙනෙක් විදුලි පහනක් හෝ යම් පහනක් ඇහැට යටින් පත්තු කරනවා නම් පුද්ගලයෙක්ගේ ඒක අඳුරු පූජාවක්. විදුලි බල්බයක් පත්තු කරනවා නම් විශේෂයෙන් පෙනීම නැති වෙලා යනවා. ඒ නිසා ඇස් ලැබෙන පූජාවක් කියලා කියන්න බෑ. තමන්ගේ ඇහැ යටින් යොමු කරන බුද්ධ ප්‍රතිමා වහන්සේට යටින් යොමු කරන ආලෝක පූජාව, ඇස දෙසට ආලෝකය වැටෙන ආකාරයට, ඒ ආලෝක පූජාවක් නෙමෙයි, අන්ධ පූජාවක් කියලා කියන්න පුළුවන්. නුවණැත්තෝ විමසන්න, තමන්ට යටින් එවැනි ආලෝකයක් තබලා බලන්න තමන්ගේ පෙනීම වැඩි වෙනවද අඩු වෙනවද කියලා. අනිත් කාරණාව තමයි මහා ප්‍රඥාවක් පහළ වෙනවා මේ ආලෝක පූජාව කළාම. සියුම් දේ අවබෝධ කරන ඥාන පහළ වෙනවා, විනිවිද පෙනෙන දර්ශනයක් සහිත වෙනවා. පර්වතයකට මුවා කරන්න බැරි, කන්දකට මුවා වෙන්නේ නැති, තුරු ගොමුවකට, බිත්තියකට, ප්‍රාකාරයකට බාධා කරන්න බැරි දර්ශනයක් දැකීමක් පහළ වෙනවා. එහෙම පහළ වෙනවද? ඉතාම අඩු ආලෝකයක් දන් දුන්නා. තමන් පූජා කරන ආලෝකය පූජා කරලා අඩුම ගානේ තමන්ගේ අත දිහා බලන්න, අල්ල දිහා තමන්ගේ රේඛා ටිකවත් තමන්ට පේනවද කියලා. සියුම් රේඛා හොඳින් පේනවා නම් තමන්ට සතුටු වෙන්න පුළුවන්. තමන්ට සියුම් දේ අවබෝධ වෙන ඥානයක් පහළ වෙයි අනාගතයේදී. එහෙම නැත්තම් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට විශේෂ කාරණයකදී තමන් පරිහරණය කරන ආලෝකය කොයි වගේද හිතලා බලන්න. උත්සව දවසකදී විශේෂයෙන් විදුලි බුබුල් දැල්වෙනවා නම්, විදුලි පහන් දැල්වෙනවා නම් අපි මොන වගේ තීව්‍ර ආලෝකයක්ද භාවිතා කරන්නේ? පුළුවන් නම් ඊටත් වඩා අතිශයින් දැකීම ලබා දෙන, පිරිසිදු දැක්මක් ලබා දෙන සියුම් දේ කරන්න පුළුවන්, සියුම් කටයුතු වල යෙදෙන්න පුළුවන් ආලෝකයක් පූජා කරොත් සියුම් ඥාන, ගැඹුරු ඥාන, තීව්‍ර ඥාන ලැබෙන්න පුළුවන්. මෙන්න මේ කාරණාව හිතන්න, සකසලා දන් දෙනකොට, ඥාන සම්ප්‍රයුක්තව දන් දෙනකොට එවැනි විපාක ලැබෙනවා. එහෙම නැතුව අනුන් කරන්නන් වාලේ තමන් ආලෝක පූජාවක් කරනවා නම් තමන්ට ලැබෙන විපාකයත් ඒ විදිහමයි කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් අද අපේ වැඩසටහනේ මම හිතන්නේ මේ පින්වතුන්ට විශේෂ පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා. දානය හැසිරවීම පිළිබඳව, සැකසීම, ගෞරවයෙන් දන් දීම පිළිබඳව දානය ගැන කතා කිරීමට බොහෝ කරුණු තියෙනවා. නමුත් අපට කාල වේලාව ඉඩ දෙන්නේ නැහැ ඒ කාරණය සම්බන්ධයෙන්. එම නිසා මේ අද සාකච්ඡා කරපු දහම් කරුණු තමන්ගේ ජීවිතයට ඈඳ ගන්න තමන් නුවණින් විමසලා බලලා තමන්ට පළ දෙන්නෙත් ඒ ආකාරයට, අපි අනාගතයේ මෙවැනි පුණ්‍ය කර්මයක් කළා ප්‍රාර්ථනා කරන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් සාකච්ඡා කරනවා. තමන් කැමති පින්වතුන්ට දැනට ආතාපි වෙබ් අඩවියේ ප්‍රාර්ථනා කළ යුතුද කියන FAQ 02 කියන ධර්මදේශනාව ධර්ම සාකච්ඡාවෙන් ලබා ගන්න පුළුවන්, භාගත කරගන්න පුළුවන් ඒ වෙබ් අඩවියෙන්. එහෙම නැත්නම් අනාගතයේදී සාකච්ඡා කිරීමේදී ඒ දැනගත හැකි වේවි. එහෙමනම් අප විසින් රැස් කරගත්තා වූ මේ සියලු පුණ්‍ය සම්භාරයන් මේ ශාසනය දේශනය සහ අප සම ආරක්ෂා කරන්නා වූ සම්මාදිට්ඨික ශාසන ආරක්ෂක දෙවි බ්‍රහ්මයන්ටත් සියලු සම්මාදිට්ඨිකයන්ටත් අනුමෝදන් කරමු. මිත්‍යා දෘෂ්ටිකයන්ටත් මේ දහම ඇසි තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගෙන සම්මාදිට්ඨියට පැමිණ තමන්ගේ සසර ගමන සැපවත් කරගෙන සසරින් මිදීමට පවා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් මාත් සමග ගාථාවන් කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාධු සාධු සාධු. ඔබ සැමට තෙරුවන් සරණයි.
අද දවසේදීත් පුරා පැයකට ආසන්න කාලයක් ඔබ අප සියලු දෙනාම කංකා විතරණි වැඩසටහනයි නරඹන්නට ශ්‍රවණය කරන්නට යෙදුනේ. මෙම වැඩසටහන ඔබ වෙත සන්නිවේදනය කරන්න අද දායකත්වයේ ලබා දුන්නේ මැයි මස පළමුවැනි දින ජන්මදිනයේදී ඇති රනිල් රත්නායක මහතා සහ මැයි මස 22 දින ජන්මදිනයේදී ඇති ගයානි තොලඹගොල්ල මහත්මිය විසින්. ඉතින් ඔවුන්ගේ සියලුම සුවයහපත් අරමුණු එලෙසින්ම සමෘද්ධමත් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන සුපුරුදු පරිදි මෙහෙයවමින් අපට මෙම උතුම් ධර්ම අවබෝධය ළඟා කර දෙන්නට අදත් උත්සාහ දරුවා වූ සමින්ද රණසිංහ මහත්මයාණන්ටත් අප නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එසේනම් ඒ ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී කංකා විතරණී වැඩසටහන මෙතකින් අවසන් වනවා. පිනැති ඔබ සියලු දෙනාටම තුනුරුවන් සරණයි.